Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරා. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සැමට සෙත් වේවා කියමින් මේ ගුවනේ දිගහැරින්නේ සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහන නව ශ්‍රී ලංකාවේ කොමියුනිටි සර්විස් රේඩියෝ මගින්. අදත් සුපුරුදු පරිදි සිකුරාදා දවසක්. සිකුරාදා දවසේ අපි ඔබ හමුවන මේ වේලාව හවස මිනිත්තු 25 හතපසෙ මිනිත්තු 25ක. ඉතින් දෑබරසන්නේනි, සීත ඍතුවත් මැකී ගිහින් තාමත් ඒ අග කොටස තියෙනවා ගියඟටත් දැනෙනවා. නව ශ්‍රී ලංකාවේ මේ ළඟදී දේශපාලන පෙරළියකුත් ඇති වුණා. ශ්‍රී ලංකාවේ තිබුණු වෙනස මං හිතන්නේ නව ශ්‍රී ලංකේටත් දැනෙවි කියලා අපි බලාපොරොත්තු වෙනා. ඒත් හොඳ විදිහට අපිට දැනෙද්දී අපි නව ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ඒ කෙසේ බලපායිද කියන එක ගැන මම අද දවල් ටිකක් හොයලා බැලුවා. කවුරුත් අපිට ඉන්නවද මේ ගැන විග්‍රහයක් කරන්නට කියලා. මොකද අපේ දැනුම නව ශ්‍රී ලංකා දේශපාලනය ගැන බොහොම මදි. මට තාමත් බැරි වුණා එහෙම කෙනෙකු හමු කරගන්න. අද මේ ගුවන් විදුලි වැඩසටහන දිගහැරෙද්දී අසන්නන් කවුරු හරි ඉන්නවා නම් අපිට ඒ පිළිබඳව කතා කරන්න අපි කැමතියි. ඒගොල්ලෝ සමග කතා කරන්න මතක තබා ගන්න අපේ මැදිරියේ දුරකථන අංකය 81 5 81.2 81 5 81.2. අද ඔක්තෝබර් මාසේ 27 වෙනිදා. තව මාස දෙකක් විතර යනකොට මේ අවුරුද්දත් අහවරයි. දීර්ඝ නිවාඩුවක් එන කාලයක්. රජයේ සේවකයෝ බලාගෙන පුලපුලා බලා සිටින් ඉන්නවා. ඒ වගේම දරුමල්ලන් පුලපුලා බලා සිටින් ඉන්නවා. ඒ දීර්ඝ නිවාඩුව නත්තල් නිවාඩුව යහතින් සහ සන්තෝෂෙන් ගිනියන්. ඒ වගේම මේ දවස්වල තිබෙන විභාග සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කරන කිහිප දෙනෙක්ම ඉතාම කාර්යබහුලව වැඩ කරනවා. ඒ වගේම රජයේ සේවකයන්ද කාර්යබහුලව වැඩ කරනවා. අද සිකුරාදා දිනය ඔවුන්ට ටිකක් නිවාඩු දවසක් හිතටත්. ගෙදර ඇවිත් තේකක් බීලා අපි සමග සතුරු සාමිතියේ දෙන්නයි කියලා අපි ඔබට ආරාධනය කරනවා. මේ සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහන සජීවීව ප්‍රචාරය කරයි. අදත් මේ වැඩසටහනේ නිෂ්පාදක මාමිත්‍ර සුපුරුදු නිෂ්පාදක නිරංජන පටබැඳිගේ. අද දිගහැරුම ගැන මොකක්ද කියලා අපි බලාපොරොත්තු වෙනවා නිරංජන්ගෙන්. පසුගිය දවසේ නම් පසුගිය සිකුරාදාවක නම් අපිට දිගටම මේ සිකුරාදා කීපයක් මේක දිගටම වැටුණා. අපි කරේ ගීතෙන් අපි ඔබ අමතන එකයි. ගීතෙන් අපි ඔබ අමතන්න බලාපොරොත්තු වෙන්න වා බොහොම අඩුයි අද. නමුත් අපිට පුළුවන් වෙයිද අද දිගහැරම ගැන කියන්න? දන්නේ
ඕරුවන් සුබ සන්ධ්‍යාවක් වේවා දයබර අසන්නනි. අදත් තුන්වෙනි දවසේ මේ අපි දෙන්න මං හිතන්නේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක දිගට කරන මං හිතන්නේ ලබන සතිය වෙනකොට අපේ අනිත් අපේ වැඩසටහන් කරන
සගයන්
ඉන්න පුළුවන්. ඔව් මේ දවස්වල රටින් බැහැර වෙ සිටින්නේ. ඒ නිසායි අපි දෙන්න මේ තුන්වෙනි එක දිගට වැඩසටහන් තුනකටම මේ විදිහට සහභාගී වෙන්නේ. කෙසේ වෙතත් අද හරි අමුතුම දවසක්. අර මට මතකයි ජෝතිපාලයන්ගේ සින්දුවක් තිබ්බා. ඔහු 87 ගමුදාවේදී ගායනා කරපු සින්දුව මොකද්ද? අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි. ඒ සින්දුව ඊට පස්සේ ඔහු ජීවිතෙන් අතරින් ජීවිතෙන් සමුගත්තා. ඉතින් ද කාල ගුණෙත් වෙනස් වෙලා අවුවත් නැහැ. වැස්ස සැරින් සැරේ පොඩි පොඩි ඩ්‍රිසලින් තියෙනවා. ඒ වගේ තමයි මනුස්ස ජීවිතයේත් එක එක පෙරලිකාරකම් වෙන්න පුළුවන් දවසක්.
ජීවිතේ අලංකාර දවස් තිබෙනවා. ජීවිතේ අද දවස් වගේ අඳුරු කාල පරිච්ඡේදයක් තියෙනවා. අද මුළු දවස පුරාම අඳුරු කාල අඳුරු එළියක්. ජීවිතයට අපි මුහුණ දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්න. අපේ ආගම ධර්මවල අපිට කියා දෙන්නේ ඒකයි. අපි ඒක ඉදිරියට ගෙන යන්න අපේ හිත සත්‍ය දරා ගන්න උනන දයබ්‍රසන්නේනි.
ඔරුවන් මම අහලා තියෙනවා ධෛර්යයෙන් ක්‍රියා කරන පුද්ගලයාට ධෛර්යයේ පහර වදින්නේ නැහැ කියලා. එහෙමනම් මොන වුණත් අපි මානසික වැඩනත් මොන දේ වුණත් අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවත් අපිට කවුද ඉස්සෙල්ලා මතක් වෙන්නේ?
අපේ ආදර අම්මා දෙමාපියෝ,
අපේ දයබර අම්මව. එහෙනම් මේ ගීතයෙන් මම අද අපේ වැඩසටහන ආරම්භ කරනවා මේ සියලු මව්වරුන් වෙනුවෙන්.
ਮਨ ਸਤਪਾਲ
ඒ දරුවෙකුගේ පණවැනි උත්තම ආදරයයි අම්මාගේ. මං හිතන්නේ නිරංජන ජෝතිපාලයන්ගේ කටහඬ ආයෙත් ඒ හා සමාන බොහොම සියුම් හිතට වදින කටහඬක් හොයාගන්න තාමත් බැරුවයි අපිට ඉස්සරහට.
ඒ වගේ මේවන් වූ අවස්ථාවක කියන්නේ හැඟීම් බරව අපේ හදවතට දැනෙන්න සින්දු කියපු ඒ ඉතාම හරි පෞරුෂවයක් තියෙන ගායකයෙක්ගේ. ඒ වගේම තමයි නන්දා මාලිනීගේ පද පෙළිකුත් මතක් කරන වෙලාවට සෙනෙහස වැඩිදා සිතද බොළඳ වී ලෝමාදරේ කියා සිතෙයි මායාවක් විය හිතනුණදා අම්මා පමණයි ළඟ ඉන්නේ. අපි අසරණ වෙච්ච හැමලාකම අපිට මතක් වෙන්නේ අම්මව. අම්මා ළඟ හිටියත් නැතත් ජීවතුන් අතර හිටියත් නැතත් අපේ හදවත තුළ ඈ නිරන්තරයෙන්ම ජීවත් වෙනවා. ඒකයි අපි අන් හැමෝටම වැඩිය ඈට මෙච්චර සමීප. ඉතින් ඒ සියලු අම්මා වෙනුවෙන් තමයි මම මේ ගීතය ගායනා කළේ. දැබරසන්නේ අපේ රට ආපහු ප්‍රශ්න රාශියකට මුහුණ පාලා තියෙනවා. අපි ගිය පාර වැඩසටහනින් දේශපාලනේ බොහොම අඩුවෙන් කතා කරන්න තීරණය කරා. මම හිතන්නේ ඒකේ විදිහට වුණා කියලා. නමුත් තවදුරටත් කටපියාගෙන ඉන්න බැරි අවස්ථාවක් කියන්නේ උදා වෙලා තියෙනවා. අපි ගැන කතා කළ යුතු අවස්ථාවක් උදාලා තියෙනවා. මේ තමයි නව ව්‍යවස්ථාව ගැන. නව ව්‍යවස්ථාව ගැන ඉතාමත් මතිමතාන්තර මේ වෙනකොට එළියට එමින් පවතිනවා. ඉතාම භයානක කතා මේ අතරතුරින් අපිට අහන්න දකින්න ලැබෙනවා රුවන්.
එකක් තමයි මේ ළඟදී අලුත්ම ප්‍රවාහයේ හැටියට යන්නේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහන කතාවක් තිබුණා. ඒක පක්ෂයේ තියෙන ප්‍රචාරක ලේකම් මං හිතන්නේ ඒක ඉතාම නිර්දිත ලෙස මේ
විවේචනය කළා තිබ්බා. ඔව් ඒකේ ඇත්තම කියලා තිබ්බේ අපේ කවුරුත් නෙවෙයි මේ ඇත්තම පාලනය කරගන්න බැරි බ්‍රේක් නැති කටක් තියෙන විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටි කියන ලැජ්ජයි. මොකද ඔවුන්ගේ මේ හැසිරීම් විලාසය පොඩි දරුවෙකුටත් වඩා අන්තයි ඇත්තරම. ඒ කියන්නේ ජන වර්මකින් පාර්ලිමේන්තුවට යන්නේ මිනිස්සු මොකටද කියන එක ඒගොල්ලන්ට එද්දට ගියාට පස්සේ අමතක වෙනවා. තමන්ම ඉන්න පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහනවා කියන්නේ මොනතරම් ජීවිතවලට කරපු සර්ජනයක්ද? ඒගොල්ලන්ට මේ වගේ නිදහසේ ප්‍රකාශ කරන්නත් පුළුවන් වෙලා තියෙන්නේ අද? මොන ඒ කියන්නේ ඔය බලේ නැතුව බලේ හිටියන මොන වගේ දේවල් කරන්න පුළුවන්ද? මේ 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 කියන වචන වලින් අපිට තේරෙන්නේ ඒක ඇත්තනම රාජ්‍ය බලය නැතිව මේ විදිහට කතා කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවට ගිය පළියට ඒගොල්ලෝ රාජ්‍ය බලයේ හිටියේ නම් මොන වගේ විනාශයක් කරයිද? ඇත්තටම ඒ ගැන මේ මේ ව්‍යවස්ථා සම්මත කරගන්න නොහැකි වෙන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කියලා තමයි විමල් වීරවංශ කියලා තිබ්බේ. මන්ත්‍රීතුමා විමලින්ස මන්ත්‍රීතුමා ඒකට පියසිරි විජේනායක කියන්නේ ජාතික සංවිධායක ජාතික නිදහස් පෙරමුණ මේ ජාතික සංවිධායක ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ඔහු කියලා තියෙනවා මෙන්න මේවයි කතාවක්. අපි ඒකට පොඩ්ඩක් අහුම්කන් දෙමු.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා පෞගේ දවස්වල මාධ්‍යයට ප්‍රකාශයක් කරලා තිබුණා පාර්ලිමේන්තුවට උඩින් ගිහින් බෝම්බ දමන්න ඕන කියලා. මේ ප්‍රකාශයට ඇත්තටම පක්ෂේ ජාතික සංවිධායකයා විදියට මම තැති ගැනීමක් වුණා. මොකද මේ ප්‍රකාශය ඉතාම බලවත් බරපතල ප්‍රකාශයක්. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියන ක්‍රියාව කතාව මේක ඇත්තටම වැරදි ප්‍රකාශයක්. ජාතික නිදහස් පෙරමුණේ මතයක් නෙවෙයි, ජාතික නිදහස් පෙරමුණේ තීන්දුවකුත් නෙවෙයි, ජාතික නිදහස් පෙරමුණ විසින් ගනු ලැබූ තීරණයක් ප්‍රකාශ කිරීමකුත් නෙවෙයි. ඒකේ ආගේ පෞද්ගලික මතයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සාමකාමී රටක පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවුලක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අවුලක් වෙන මේ ප්‍රකාශය ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකයා විදියට පැහැදිලි කරනවා. මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්. මේක අපේ ප්‍රකාශයක් නෙමෙයි, පක්ෂයේ ප්‍රකාශයක් නෙමෙයි. ඒ වගේම අපි මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරු 25 දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ප්‍රකාශය පිළිබඳ අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශය පක්ෂයේ ප්‍රකාශයක් නෙමෙයි. ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අතවැනීමක්. මේ පක්ෂය අවුරුදු 8ක් අපි දුකසේ සමාජිකයන් එකතු කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට ඇවිල්ලා මේ පක්ෂය අපි ගොඩනගපු පක්ෂය. මේ පක්ෂය සන්නද්ධ ව්‍යාපාරයකට යන පක්ෂයක් නෙමෙයි. මේ පක්ෂයේ ත්‍රස්තවාදී ක්‍රියා කරන පක්ෂයක් නෙමෙයි. එහෙමනම් ත්‍රස්තවාදී ක්‍රියාවලට අතවැණීමක් මේකේ බරපතල තත්ත්වය තමයි. වෙන කෙනෙකුට පාර්ලිමේන්තුවට බෝම්බ ගැහිම සඳහා පෙළඹවීමක් මේ ප්‍රකාශ වලින් ඇති වෙනවා. ඒ නිසා ජාතික නිදහස් පෙරමුණ විදියට ජාතික සංවිධායකය විදියට මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඇතරම යා මේක ජාතියෙන් සමාවගත යුතු කාරණාවක්. ඒක පක්ෂයේ විසින් එයාට තීරණය කරයි මේ ඉදිරි මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩලය රැස්වුණාට පස්සේ මේකට තීන්දුවක් අපි කතා කරනවා. කනගාටුව ප්‍රකාශ කරනවා රටට. රටේ ජනතාවට අපි ඇත්තටම රටේ ජනතාවට මේ පිළිබඳ අපේ කනගාටුව හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කරනවා.
ඔය ඇත්තටම මේ වගේ නිර්දය ලෙස පය නැතු මේ වගේ කතා කරන්න මේ කියන්නේ පක්ෂෙන් ආපු එකක් නෙවෙයි. පක්ෂ හිටියත් උතින්ද ඇත්තටම මට මතක් වෙන රුවන් කොටා දින අලි නෙවෙයිනේ පෙරහැර යන්නේ. දැන් මේ මිනිස්සු පක්ෂය අවුරුදු 8ක් තිස්සේ හදන මහන්සිල්ලා දරදිය ඇදලා ඔක්කොම කළා මැතිවරණ වලට ඉදිරිපත් වෙලා ඔය පීඑස්සී විජයනායක කියන වගේ ජාතික සංවිධායක. ඒනට ඔවුන් කවදාවත් මේ මේ මැතිවරණයකට ඉදිරිපත් වෙලා නැහැ නේ. මැතිවරණයකට හැමදෙස්සම ගියේ විමල් වීරවංශ. ඉතින් එහෙම කළා පාර්ලිමේන්තුවේ වැඩලා මේ වගේ නිකන් නීච තුප්පහේ කතා කියන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ට මොකද රටේ ඉදින් ප්‍රජාතන්ත්‍රවාදය. ඒ විතරක් නෙවෙයි භයානකකම තියෙන්නේ පෞගියදා තිබ්බා මේ ගෝඨාභය රාජපක්ෂ මැති මහතාගේ ප්‍රධානත්වයෙන් වියත් මග කියලා වැඩසටහනක් ප්‍රසිද්ධ මේ මේ වැඩසටහනක් ඒක. ඒකට සහභාගී වෙලා හිටියේ අපේ හිටපු හමුදා ප්‍රධානීන් කීප දෙනෙක්. ඒදී එක ප්‍රධානී හිටපු යුද්ධයට නායකත්වය දීපු එක ප්ලටූන් එකකට නායකත්වය දීපු සේනාංකයකට නායකයක් දීපු එක ප්‍රධානීෙක් කියලා දෙනවා මේ ව්‍යවස්ථාවට කැමැතිවන සියලුම දෙනා දේශද්‍රෝහීන් හැටියට මරා දාලා ඔවුන්ගේ දේහයන් දණහියෙන් උඩටවත් උස්සන්න දෙන්නේ නැතුව ගිහිල්ලා මේ පුච්චල දාන්න ඕන කියලා 80ට 89 කලබල වගේ. ඔහුගේම කටින් ඒ කරපු ප්‍රකාශය මොනතරම් බලපතල මේ බරපතලද කියලා බලන්න. ඇයි මේ වගේ මේ මේ රටට වගකීතු නායකයන් මොකක් හරි අංශයකින් ඇයි මේ වගේ නිකන් කිසිම තේරුමක් නැති මිනිස්සු කුලප්පු කරන ලේ මේ රත් කරන මේ වගේ ප්‍රකාශයන් කරන්නේ? ඒවලට අපුඩි ගන්න මිනිස්සුත් ඉන්නවා, හුරේ දාන මිනිස්සුත් ඉන්නවා. ඉතින් මේක මේ ව්‍යවස්ථාව හදද්දී මේ ව්‍යවස්ථාවට ඔය විරුද්ධ පක්ෂ හැම පක්ෂෙම හැමෝම එක්කවෙලා තමයි මේ ව්‍යවස්ථාව හැදුවේ. ඔය දිනේෂ් ගුණවර්ධනලා හැමෝම එකට සහභාගීල හිටියා. මම දැක්කපාව ගිය දවසක දිනේෂ් ගුණවර්ධන මහානායක හමුදුරු ගිහලා හමු වෙලා මේ ගැන කියන ව්‍යවස්ථාව ගැන. එතකොට මහානායක හමුදුරු ඇත්තටම ඉතාමත් සුපහැදිලි පිළිතුරක් දීලා තිබ්බා. ඔබලත් මේක හිතේ නේද? ඔබලත් මේකට කැමතුණා නේද? ඔබලත් මේක සම්මත කරගත්ත නේද? ඇයි දැන් මට ඇවිල්ලා කියන්නේ නෑ මේක හැමෝටම රටේ මේ මේ සාධාරණත්වයක් තියෙන්න ඕන, සමානතාවයක් තියෙන්න ඕන. ඒ විදිහට මේ රට ඉදිරියට යන්න ඕන කියලා ඉවරයි. එහෙම නැතුව මේක මේ බලය බෙදීමක් නෙවෙයි, මෙතන කරන්නේ බලය සමානව බෙදා ගැනීමක් කියලා හැමෝටම. අපි මහජාතිය සිංහල කියලා කිව්වොත් අනිත් මිනිස්සු ජීවත් වෙන්නේ පැමි රටවල කියලා. ඉතින් මේ වගේ බරපතල ප්‍රකාශ කරන්න පුළුවන්ද මේ මිනිස්සුන්ට? ඒ කියන්නේ රාජ්‍ය බලය නැතිව සිවිල් වේදිකාවක මේ වගේ ප්‍රකාශ කරන්න පුළුවන් නම්, රාජ්‍ය බලයේ තිබ්බන රාජ්‍ය බලය තුල හිටියනම් මේගොල්ලෝ මොනතරම් අපරාධ කරන්න ඇද්ද කියලා සීබුද්ධිය තියෙන ඕන එක්කෙනෙකුට තේරෙනවා. ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. හරිම සෝචනීය තත්වයක් රට තුල ඇතිවලා තියෙන්නේ. ව්‍යවස්ථාව කියන එක රටකට අවශ්‍යයි සෑම ජාතියක්ම වෙනුවෙන්ම. අපි මහජාතිය සිංහල කියලා අපිට ඒක මේක අපේ රට කියලා විතරක් අපිට බදාගෙන ඉන්න බෑ.
නිරංජන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උතනදී. මේ අලුත් ව්‍යවස්ථාව ප්‍රකාශිත වෙලා තියෙනවද? මම හිතන්නේ එහෙම ප්‍රකාශ වෙලා තියෙනවා
කියලා. නෑ ව්‍යවස්ථාව ඉලට ඇවිල්ලා තියෙන්නේ.
ඉතුරු එක එක්කෙනා ඉදිරිපත් කරපු අතුරු වාර්තා.
නෑ අලුත් ව්‍යවස්ථාව හදලා ඉවරයි. ඒක සම්මත කරගන්න තියෙන්නේ දැන් පාර්ලිමේන්තුවේ. ඒ ව්‍යවස්ථාව හදලා ඉවරයි. ඒ ව්‍යවස්ථාව හදන්න තමයි ඔය හැමෝම එක්ක වුණේ. විරුද්ධ පක්ෂයෙන් ඔය අනිත් පක්ෂවලින් සුළු පරිපකරණයෙන් දෙමළ සන්දන. මේ හැමෝම මං හිතන්නේ ඔය හැමෝම එක්ක වෙලා තමයි ඔය මේක හැදුවේ. ඒක මේ ඒක හදලා තමයි මේ විදියට මේ මේ ඒක සම්මත කරගත්තේ. ඉතින් දැන් ඒක ඇවිල්ලා දැන් ව්‍යවස්ථාව හදලා ඉවරලා දින. ඒක දැන් සම්මත කරගන්නයි තියෙන්නේ. අපි පොඩක් අහලා බලමු මේ ගැන මේ කවුද මේ පෞගේ දවස්වලත් මේ ඔය සංඝ මේ මේ සංඝකාරක සභාවත් මේකට විරුද්ධත්වය ප්‍රකාශ කළ තිබ්බා. මල්ලතු මහනාහිමියන් ඇතුළු මේ අස්ගිරි පාර්ශවයේ මල්ලතු ඒ පාර්ශවයේ මේකට මේ අනුමැතිය දීලා තියෙද්දී සංඝකාරක සභාව මේකට විරුද්ධව කතා කළ තිබ්බා. අපි බලමු මේ මේ ගැන මේ කවුද ගාමිණී වියංගොඩ මාත්මා කියන්නේ මේ ගැන මොකද්ද කියලා කරලා.
පහුගිය දවස්වල අපි දැක්කා දැන් දවස් තුනකට ඉස්සෙල්ලා මල්වතු සහ අස්කිරි පාර්ෂවයේ සංඝකාරක සභාව රැස් වෙලා වහාම මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය අකුල ගන්න කියලා කිව්වා. දැන් එතකොට මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය පටන් ගත්තේ ඇයි? ඒ පටන් ගත්තේ 62 ලක්ෂයක් ජනතාව මේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ කියන නායකයන් දෙන්නගෙන් මීට අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා ඉල්ලා හිටියා අලුත් ආණ්ඩු ක්‍රමයක් මෙරට අවශ්‍යයි කියලා. එතකොට ඒ 62 ලක්ෂයේ ඒ අභිලාෂයේ උඩ තමයි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් දැනට සකස් වෙමින් තියෙන්නේ එකිනෙකාගේ රටේ හැම තැනකම අදහස් අරගෙන. එතකොට කොහොමද මල්වතු පාර්ශ්වයේ සහ ආස්ගිරි පාර්ශ්වයේ සංඝකාරක සභාවක් කියන්නේ මේක ඉල්ලාස් කරගන්න කියලා? ඒ කියන්නේ ඔවුන් කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදා අර 62 ලක්ෂයේ මතය ඉල්ලාස් කරගන්න කියලාද මේ සංඝකාරක සභා දෙක කියන්නේ? දෙවනි කාරණය තමයි සංඝයා වහන්සේලාට නොගැලපෙන වංචාවක් මේ සංඝකාරක සභා දෙක පසුගිය දවස්වල සිද්ධ කළා. ඒ තමයි මේක මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවන්ගේ ප්‍රකාශයක් විදියට සමාජයට ඉදිරිපත් කිරීම. උන්වහන්සේ මීට සත්තුනකට ඉස්සල්ලා අපි හම්බ වුණා උන්වහන්සේව ගිහිල්ලා. උන්වහන්සේ පැහැදිලිවම කිව්වා මේ රටට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රට නොබෙදෙන ජනතාව අතර බලය බෙදා හැරෙන අලුත් ආණ්ඩු ක්‍රමයක් අවශ්‍යයි කියලා අවධාරණයෙන් උන්වහන්සේ අපෙත් එක්ක දැන් සති තුනකට ඉස්සෙල්ලා කිව්වා. එතකොට දැන් මේ දවස් තුනකට ඉස්සෙල්ලා මල්වතු පාර්ශ්වයේ සහ අස්ගිරි පාර්ශ්වයේ සංඝකාරක සභාව විසින් මල්වතු නායක හාමුදුරුවන්ගේ නම පෙරදැරිව ඒක ඉස්සරහින් තියාගෙන මේ වගේ ප්‍රකාශයක් කළාම මම පුදුම වුණා. කොහොමද මේ සති තුනක් වගේ කාලයක් ඇතුළත මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවෝ මේ විදිහට වෙනස් වෙන්නේ කියලා? නමුත් හොයලා බැලුවාම වෙලා තියෙන්නේ මොකක්ද? උන්වහන්සේගේ කිසිම අනුදැනුමක් නැතුව උන්වහන්සේ ලංකාවෙත් නැති වෙලාවක අර කියන ජාතිවාදී චින්තනයෙන් මෙහෙයවෙන භික්ෂුන් වහන්සේලා පිරිසක් අර කියන පරාජිත දේශපාලඥයන් විසින් හසුරුවනු ලබන භික්ෂුන් වහන්සේලා කීප නමක් මල්වතු හාමුදුරුවන්ගේ නම අරගෙන වැරදි ප්‍රචාරයක් සමාජයට ගෙනිච්චා. මේක වංචාවක්. මේක ගිහියෙක් කළොත් සාමාන්‍යයෙන් වංචාවක්, පැවිදි කෙනෙක් කළොත් ඊට වැඩිය පාපතර වංචාවක්. මෙන්න මේ පාපතර වංචාව තමයි දැනට දවස් තුනකට ඉස්සෙල්ලා ඔය කියන අස්ගිරිසා මල්වතු සංඝකාරක සභාව කියන එකෙන් මේ රටට ඉදිරිපත් කළේ. මේක ඉතාමත්ම සෝචනීය තත්වයක්. බෞද්ධ රටක් කියලා කියන රටේ මේ විදිහට සංඝ සමාජයේ හැසිරීම ඉතාමත්ම සෝචනීයයි. ඊළඟට මේගොල්ලෝ මේ කියන තර්ක මොනවද? ඒගොල්ලෝ කියන එකක් තමයි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන එක මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නැති වෙනවයි කියන එක. එහෙමලු මේ ලියවිල්ල තියෙන්නේ. දැන් මම තමුන්නාන්සලාට කියන්නම් ඒ ලියවිල්ල කොහොමද ඒක තියෙන්නේ කියලා. බුද්ධාගම ගැන කාරණේ. ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. ඒ හේයින් 10 වෙනි සහ 14 වෙනි ව්‍යවස්ථාවේ පළවෙනි 90 ව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වෙයි. ඔන්න මේ අලුත් ලියවිල්ලේ තියෙන එක යෝජනාවක්. තව යෝජනාවක් තියෙනවා දෙකක්. දෙවෙනි එක ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. ඒයින් සියලු ආගම් සහ විශ්වාසයන්ට ගෞරවයෙන් සහ අභිමානයෙන් සලකමින් සහ වෙන්කොට සැලකීමෙන් තොරව සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය. දැන් අලුත් ලියවිල්ලේ බුද්ධාගම සම්බන්ධයෙන් තියෙන්නේ මෙන්න මේ වාක්‍ය දෙක විතරයි. මේ වාක්‍ය දෙකින් එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට තෝරගන්නේ. මේ දෙකෙන් කොයි එක තෝරගත්තත් මේ දෙකේම තියෙනවා ශ්‍රී ලංකාව බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ කියන එක තියෙනවා මේ දෙකේම. ඒ වගේම තියෙනවා බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේ. මේ දෙකේම තියෙනවා මේක. දැන් මොනවද මේ හාමුදුරුවෝ කියන්නේ? බුද්ධ ආගමට තැන් නැති වෙනවා කියලා කියන්නේ කොහොමද? මේ දෙකෙන් කොයි එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කියනවා ඒකීය රාජ්‍ය ගැන. ඒකීය භාවය මේකෙන් අහෝසි කරනවා කියලා. ඒකීය භාවය පිළිබඳව තියෙන්නේ මේ අලුත් යෝජනාවලිය මෙන්න මේක. ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම සහ පළාත් බද ආයතන වලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක් උරුමිත්ත නාඩු වනු ඇත. දැන් තවත් මොනවද ඕන කරන්නේ? ඒකීය රාජ්‍යයක් මේක ඇතුලේ දීලා තියෙනවා. ඒකට දෙමළ වචනයක් අලුතෙන් එකතු කරලා තියෙනවා උරුමිත්ත නාඩු කියලා. දෙමළ අය කියන විදියට ඒකීය කියන අදහස ගැප් කරගන්න දෙමළ භාෂාවේ තියෙන යෙදුම තමයි උරුමිත්ත නාඩු. යම් කිසි කෙනෙක් දෙමළ විද්වතෙක් ඇවිල්ලා පෙන්නුම් කරනවා නම් ඕක ඒක නෙමෙයි තියෙන්නේ කියලා අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒක වෙනස් කරගන්න පුළුවන්. නමුත් සිංහලයන් සම්බන්ධයෙන් ගත්තාම ඒකීය කියන එක මේක ඇතුලේ තියෙනවා. මේ තියෙද්දි තමයි ඔක්කොම අය කෑ ගහන්නේ හාමුදුරුවෝ ඇතුළුව මේක ඒකීය භාවය නැති කරනවායි කියලා.
ඕරුවන් අපේ තව ඉගෙන කතා කරන්න තියෙනවා විස්තර. අපි ගීතයකට ගිහිල්ලා මුද දැන් උඩලගෙන් සින්දුවක් කියවෙන්නේ. මේ ගීතය තේරුවේ අපේ රුවන් ෆර්නැන්ඩෝ තමයි මේ ගීතය තේරුවේ.
නිෂ්පාදක සහායක.
නෑ නෑ මම තේරුවේ නෑ මේක රුවන්ගේ සින්දුවක්.
අපි සහායක.
ඔව් නිෂ්පාදක සහායක අන්න හරි. අපි ගීතය අහලා බලමු. මොකද දන්නේ නැහැ සුව මේ රුවන් මේ සින්දුව තේරුවේ.
කෙලින්ම මන්දනාලේ බස් පවසන් දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගියට ඇගේ දිවාරැලි වැළපිලා දැස ඇගේ රතු වෙලා කියන්න කෝ මගේ දුක ඇගේ කනට ලංදෙලා කියන්නකෝ මගේ දුක ඇගේ කනට ලංදෙලා එන්න මද නලේ ඒ එන්න මද නලේ පනි විදයවන්න ආදරිය බලා කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා මට කොයින්ද එම වලා ආමි සුලඟි ඔබ බලා කියන්නකෝ මගේ දුක ඇගේ කනට ලංවෙලා ඉන්න මද නලේ බොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ දිවාරැලි වැළපිලා දැස ඇගේ රතු වෙලා කියන්නකෝ මගේ දුක ඇගේ කනට ලංවෙලා ඉන්න මද නලේ ඒ ඉන්න මද නලේ සන්දේශයකින් යවන්න මෙදුක උන්නතේ සන්දේශයකින් යවන්න මෙදුක උන්නතේ ඇති වස්තුව ඇයයි කීවොත් මගේ දුක සඳහට ඔබට මානයයි කීවොත් මගේ දුක සඳහට ඔබට මානයයි එන්න මඳ නාවේ ගොස් පවසන් දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ එන්න මඳ නාවේ එන්න මඳ
දැබරසනේ ඔබ මේ සවන් දෙමින් සිඩ්නියේ නවසීලන්ත ස්පර්ස් සංවිධානය ගෙනෙන සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහනට දැන් වෙලාව රාත්‍රී 7:58යි. රුවන් කාටද මේ කාවද හිර කළ දෙන්නේ?
දැස් ඇගේ රතු නොඋනත් මගේ ආදර මදනල ඔබ යන්න ඇය ළඟට කොඳුරා කියන්න මගේ පණිවිඩය.
දැන් ඔය කවුද ගරඳ කියන්නේ?
ඒක මගේ පෞද්ගලික
සමා වෙන්න මේ පෞද්ගලික දේවල් ඇසුවට කෙසේ වෙතත් අසන්නේ මේ ඉතමන්ත දැකුම් කළු මන්රම් ගීතයක්. මේක කවුද මුලින්ම මේ ගීතය ගායනා කළේ? නාරද සාසිකර නෙමෙයි.
බොහොම
එන්න මදනලේ මට මතක් වෙන්නේ කවුරු ඔබ දන්නව නම් අපිට කෝල් එකක් දීලා කියන්න 815 81 0 815 81 0 0 ට. අපි කතා කරමින් සිටියේ ව්‍යවස්ථාව ගැන, මේ අලුත් ව්‍යවස්ථාව ගැන. මේ ගැන තවත් අදහස් දක්වනවා මහාචාර්ය සරත් වීරසූරිය. සරත් වීරසූරිය මහතා මේ ගැන දක්වන්නේ මෙන්න මෙහෙම අදහසක්.
අවාසනාවන්ත කාරණාව තමයි මේ අවස්ථාවේදී මහානායක හිමිවරුන් තමන් සන්තකව තියෙන කිසියම් සිවිල් බලයක් දේශපාලනික අරමුණක් වෙනුවෙන් දැන හෝ නොදැන අවභාවිත කිරීම. ඒක බුදු දහමට නිගා දෙන කටයුත්තක් හැටියටයි මම දකින්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා කිසියම් පුද්ගලයෙක් බොරු සාක්කි දුන්නොත් ඔහු නීතියෙන් දඬුවම් විඳිය යුතු කෙනෙක්. මල්වත්තේ මහානායක හිමියන් දිවයිනේ නැති අවස්ථාවක උන්වහන්සේගේ මතය ලෙස සාවද්‍ය මතයක් කිසියම් පටු දේශපාලන අරමුණකින් සමාජගත කිරීම බුදු දහමේ ඉගැන්වීම් වලට අදාළද වළංගුද? මේක බුදු දහම පිළිබඳ හැඟීමක් තියෙන අයගේ අප්‍රසාදයට ලක්වන්න. සැබවින්ම තමන් සතු ඒ සිවිල් බලය අවභාවිත කිරීම මහා සංඝරත්නයට යුතු නැති බව සඳහන් කරන්නට මම කැමති. මහා සංඝරත්නයේ පරම වගකීම වෙන්නට ඕනේ මේ රට තුල නැවත ලේ වගුරුවන්නේ නැති දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ජනතාවට අධ්‍යාපනයක් ලබා දීමයි. උන්වහන්සේලා තේරුම් ගන්නට ඕනේ ඇයි ජාතීන් අතර සංහිඳියාවක් ඇති කරගත යුත්තේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ, නීතිය මත පාලනය කරන රටක් අපට අවශ්‍යයි කියන එක උන්වහන්සේලා ගැඹුරින් තේරුම් ගන්නට ඕනේ. මේ සම්බන්ධ කටයුතු කරන අදාළ නායකයෝ, විශේෂඥයෝ කැඳවල ඒ අයත් එක්ක දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමකින් තොරව පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කටයුතු කරන කීප දෙනෙකු දෙන උපදෙස් දරාගෙන සමාජයට සාවද්‍ය මතයක් පතුරවණේක ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් දිශාවකට ගමන් කරන්නට තියෙන අවකාශය අපවිත්‍ර කිරීමක්. ඒක කිසිසේත් ශිෂ්ට සම්පන්න ක්‍රියාවක් හැටියට හඳුන්වන්නට බැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමති, අපේ දේශපාලන සංස්කෘතිය තුළ අපේ රාජ්‍ය පාලකයන් මහා සංඝ රත්නයට ගරු බුහුමන් දක්වනවා. ඒක සාපරාදී ලෙස දේශපාලනික අතකොළුවක් බවට පත් කරගන්නේ ශිෂ්ට සම්පන්න නැහැ. ඒ වගේම තේරුම් ගත යුතු අනෙක් කාරණාව තමයි, විධායක ජනාධිපති ක්‍රමය යටතේ දශක කීපයක් තිස්සේ අපේ රටට අත්වෙච්ච ඉරණම කුමක්. විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමට පෙරාතුව අපේ රට තිබුණු ආකාරය මොන වගේද? විධායක ජනාධිපති ක්‍රමය නිසා අපේ රටට සිද්ධ වෙච්ච අනර්ථයන් කවර ආකාරද? සංඝ රත්නයේ වගකීම වෙන්නට ඕනේ සියලු පුරවැසියන්ට සාමකාමීව සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් පාලකයන්ට අවවාද අනුශාසනා කිරීමයි. පාලකයෝ ඒ කටයුත්ත කරන්නේ නැත්නම් පාලකයන්ට ඒ වෙනුවෙන් අවවාද කිරීම සංඝ රත්නයේ පරම වගකීමයි.
ඔරුවන් මං හිතන්නේ මේ පුරවැසි බලය සාධාරණ සමාජයක් සඳහා වූ සිවිල් සංවිධානයනේ පුරවැසි බලය. ඒක තමයි ගාමිණී වියන්ගොඩත් මහාචාර්ය සරත් විජේසූරියත් උන් දෙදෙනාම ඉන්නේ. මෙහිදී ඔවුන් ඇත්තරම පහුගිය රජය පරද්දවලා, කියන පහුගිය රජය පරාජයට පත් කළා මේ සාධාරණ සමාජයක් ගෙනෙන්න ඉතාමත්ම අපකැප වැඩ කරපු කට්ටිය. ඒ කියන්නේ මෙතන මාදුලාය සෝභිත හාමුදුරුවොත් මොවුන් සමග හිටියා. උන්වහන්සේ අද අපේ අතරින් අපවත් වෙලා ගියාට උන්වහන්සේත් මෙහි මූලිකත්වයේ අරගෙන කටයුතු කරේ. ඒ පටන් ගත්ත පියවර තමයි තාම මේ ඉදිරියට ගල යන්නේ. ඉතින් මේ 60 දලක්ෂයක ජනතාවගේ මේ ඉදිරියට ගෙන යන මේ බලවේගය තමයි පුරවැසි සංවිධානය.
නිරංජන්, මට මේ පොඩි දෙයක් මතක් වුණා. අද ওই විධායක ජනාධිපති ක්‍රමය නිසා ඔය අපිට රටට සිදුණු හොඳ දේවල් සිදුණා නැත්තේ නෑ. මේ අනර්ථ වූ දේවල් ගැන මතක් වෙද්දි මේ පසුගිය දවසර තුල පැවිදි උතුමන්ලා, බෞද්ධ පැවිදි උතුමන්ලා, ක්‍රිස්තියානි ආගමික උතුමන්ලාත් මේ දේශපාලනයේ සමහර තැන්වලට ඇඟිලි ගහන්න පටන්
ගත්තා. අනවශ්‍ය විදියට ඔව් අතපොවන පටන් අරගෙන තියෙනවා ඔබ.
දැන් ඒක මට හිතෙන හැටියට පටන් ගත්තේ අර නාරායම් පිට වාර
අභයාරාමයේදී
නිතරම ඒ දවස්වල ආණ්ඩුව පෙරළුණු හැටියේ එක එක්කිනාට වාද විවාද කරන්න ඉඩ දීම පිළිබඳව
ඒක තෝතැන්නක් කරගෙන
තිබ්බේ. තෝතැන්නක් කරගෙන තිබුණා. ඒ නිසාම දැන් භික්ෂුන් වහන්සේලා, සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාත් කෙලින්ම දේශපාලනීය වේදිකා වේහස වේදිකා බිමට ඇවිල්ලා පොදුවේ මහජනයා එක්කල ගැවසිලා මේ වගේ දේවල්ට බලපෑම් කරනවා දේශපාලනමය වශයෙන්. ඒක තමයි මං හිතන්නේ මේක කවදා අපිට තුරන් කරන්න ලැබෙයිද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය.
මේක ඉතාමත් අවසනන්ත සිදුවීමක්. දැන් මේ පහුගිය දිනක අර සයිටම් විරෝධී මේ පෙළපාලියකදී ඒකට කඳුළු ගෑස් ගහපිලා ආවි. ඒකෙදී අහුවෙලා තිබ්බා මේ භික්ෂුන් වහන්සේලා. මම ඇත්තටම මේකට භික්ෂුන් නෙමෙයි, මේගොල්ලෝ මේ සිරුපරගත චීවරධාරීන්. එහෙම කිව්වට වරදක් නැහැ. මොකද ඇත්තටම ඔහු ළඟ තිබිලා ව්‍යාජ හැඳුනුම්පත් දෙකක්, එකක් තරුණ නමකින්, එකක් මේ සාමාන්‍ය නමකින්, අනේක හාමුදුරන්ගේ නමින් දෙකක් හමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ රෑ තිස්සේ හරි බාගෙට කොණ්ඩේ වාගෙන ඉන්නේ ඔය හින්දානේ. එතකොට ඔන්ලා කැඳුම මාරු කරගත්ත ගියා ඐින කාඩ් එක තියෙන මේකන. ඉතින් මේකලෝ සිවුරු පොරවාග චීවර ධාරින්න තමයි ඇත්තට. මේගොල්ලන්ට ඉතින් ඇත්තටම මෙතන ලොකු පටලවිල්ලක් තියෙනවා රුවන්. මේක ඒ කියන්නේ මේක බුද්ධාගමට කරන ඉතාමත් නිග්‍රහයක්. ඒ කියන්නේ අපි දන්නවා අපේ මේ හික්කඩු ඉස්ලි සුමංගල හාමුදුරුවෝ, තොටිගම ශ්‍රී ලාර හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ මේ 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 ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ වගේ හාමුදුරු හිටියා ලංකාවේ. ඒ ජාතිය වෙනුවෙන් කතා කරපු ජාති අවශ්‍ය වෙලාවක මේ මේ සුද්ධන්ට එරෙහිව ගිහිල්ලා සටන් කළා ඒ වගේ දේවල්. එහෙම ජාතිය වෙනුවෙන් පෙරමුණ ගත්ත හාමුදුරුවෝ හිටියා අපේ ඉතිහාසේ.
නමුත් දේශපාලනේ වශයෙන්
දේශපාලනේ ගත ඔවුන් දේශපාලනයක් කරන්න ගියේ නැහැ කවදාවත්. අද වෙලා තියෙන්නේ හාමුදුරුවෝ දේශපාලනය කරන්න ඇවිල්ලා පන්සල් පාළුවට ගිහිල්ලා. ඒකයි වෙලා තියෙන්නේ අද.
මේ නිරංජන් මට පොඩි අවස්ථාවක් දෙනවා නම් රාවය පත්‍රයේ මේ ගැන හොඳ හොඳ ලියමනක් තිබ්බා. ඒක පටන් ගත්තේ එක්තරා විදිහකට. නමුත් ඒක එක්තරා විශේෂ තැන්ගයක් කීපයක් කියනවා මම. එහෙත් අලුත් ව්‍යවස්ථාවක් එපාද ඕනෑද යන්න අවසාන වශයෙන් තීන්දුව කරන්නේ මේ රටේ පරමාධිපත්‍ය හිමි මහ ජනතාවයි. බලාපොරොත්තු වන විදිහටම මල්වතු අස්ක්‍රික සංඝකාරක සදා දෙක අලුත් ව්‍යවස්ථාවක් එපායයිද? තිබෙන ව්‍යවස්ථාව හොඳයි කියා තිබේ. මේ අලුත් ප්‍රවෘත්තියක් නොවේ. අලුත් ව්‍යවස්ථාවක් එපායයිද? කේන්ද්‍රයේ හා පරිදි අතර කිසිම බලයක් බෙදා ගැනීමක් එපායයිද? අතුරුදහන් වූ පිළිබඳ කාර්යාලය පිහිටුවන්න එපායයිද? අතුරුදහන් කිරීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පරිදි ගෙනෙන්න එපායයිද? පසුගිය කාලයේ පුරාම මේ සංඝ සභාවල භික්ෂුන් වහන්සේලා කීමෙන් සිටියෝය. අන්තවාදී භික්ෂුවක මුස්ලිම් විරෝධී වෛර හැසිරීමක යෙදෙන විට ඒ අන්තවාදී භික්ෂුව කියන විදිහේ අවුලක් තිබුණත් කියන දේ අනුමත කළ හැකියයි කීවෙත් මේ භික්ෂුන් වහන්සේ පිරිසමය. දළදා මාලිගාව ඉදිරිපිට ඒ 26 මාර්ගයේ විරුද්ධ කිරීමට විරුද්ධ පානිත් මේ පිරිසමය. ඔවුන්ගේ මේ හැසිරීම අමුත්තක් නොවන්නේ පසුගිය කාලය පුරාම විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිරාගේ පරාජයෙන් පසුව මේ පන්සල කාරක සංසභා කටයුතු කළේ අලුත් පාලනයකට පසමිතුරු ප්‍රවේශයකින් නිසාය.
ඒක තමයි රුවන්. මම හිතන්නේ හරිම අවසනාවන්ත තත්ත්වයක් රටේ උද්ගත වෙලා තියෙන්නේ. කියන්නේ මේව ඇයි මිනිස්සු මේ හරි දේ හරි විදියට තේරුම් කරලා දෙන්නේ නැත්තේ?
ඒ නිසා ඔවුන්ගේ මේ විරෝධය කිසියම් දෙයක හොඳ නරක ඉන් රටට යහපතක් අයහපතක් වේද? ජාතින් අතර සාමයේ සංහිඳියාව සඳහා හේතු වේද? මහජනතාවගේ සෞඛ්‍යයට යහපතක් වේද? යනාදී කිරා මැන එළඹ සිටි සිහියෙන් යුතුව ගන්නා කෙටියෙන් කිවොත් කාලාම සූත්‍රයේ ඉගැන්වීම් අනුව ගන්නා තීන්දුද තීන්දු තීරණද නොවේ.
ඔව්. ඉතින් මොකද අපි කරන්නේ? ඇයි අපේ රට මේ විදිහට වෙලා තියෙන්නේ? ඉතින් මේකට මූලික හේතුව තමයි ඇත්තටම ඒ කියන්නේ මිනිස්සු අන්ධ වෙලා තියෙන මිනිස්සු අන්ධ ඒ කියන්නේ හරිදී තේරුම් ගන්න මේ මැලිකමක් දක්වන. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ මේක. ඒගොල්ලන්ට කාගේ හරි කියන දෙයක් පස්සේ ඔහේ වැටලා යනවා. ඒ කියන්නේ සල්ලි තියෙනවා නම්, බලේ තියෙනවා නම්, බත් මුලක් දෙනවා නම්, බෝතලයක් දෙනවා නම් ඒකට තමයි වහල් වෙලා තියෙන්නේ. පුදුම වහල් જાතියක් වෙලා තියෙන්නේ. සත් ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන S2 කැරලා බලලා මොකද්ද හරි මොකද්ද වැරදි කියලා තේරුම් ගන්න පුළුවන් තරම් ශක්තිය නැති මහම කාලකණ්ණි જાතියක් කියලා තමයි මම නම් කියන්
තියෙන්නේ. කේ જાතිල කියන්නේ ඔහුගේ එක පොතක ලියලා තියෙනා මෙන්න මෙහෙම. අවකාශය හා කාලය. භූමිය දිගේ ඇවිදගෙන යන අපට සරුසාර පළබර ඉඩකඩන් මෙන්ම ශුෂ්ක වියලි ප්‍රදේශයන්ද හමුවේ. එසේම කාලය දිගේ ඇවිදගෙන යන අපට, අපි මේ කාලය දිගෙත් ඇවිදගෙන යනවා, සරුසාර යුගයක් මෙන් නිසරු නීරස යුගයන්ද හමුවේ. මං හිතෙනි ශ්‍රී ලංකා භූමියට කාලයගේ අවෑමෙන් සිදුවන නිසරු සහ නීරස යුගයක් තමයි මේ යුගය. උරුමයමා දිනු රටේය උපන් රටට පිටුපානා
හෙලයන්
හෙලබිමට එපා මේ ඉතාමත්ම බරපතල සිතට කාවදින වාක්‍යයක් කියලායි මම හිතන්නේ ඒ ගායනා කලේ නන්දාමාලනියන් අපේ උත්කෘෂ්ඨවත්
අග්‍රගණ්‍ය
ගායිකාව නිරංජන් මේ අපි අර මුලින් කියපු ගීතේ
එන්න
මදනාලි ගැන අපිට මේ දැන් ආවා මේ
දුරකථන
පණිවිඩයක් ඒක කිව්වත්
නෑ නේද ඔව් ඒකේ මේ අපිට යසන්නේ කිව්වේ ඇත්තටම ඒ ඔරිජිනල් සින්දුව ඒ කියන්නේ මුල්ම ගායනය තිලක සිරිප්‍රනන්දු
අපි බොහොම ස්තුතිවන්ත වෙනවා
ඔබට
මේ දුරකථනයේ සම්බන්ධ වීම ගැන මේ නෑ ඒ වගේම අපිට ඉදිරියට සම්බන්ධ වෙන්නේ කියලා කියනවා. නිරංජන් මට පොඩි මතක් කිරීමක් කරන්න. හැමදාම ඔබ තමයි මේ වැඩසටහනේ ගීත තෝරන්නේ.
ඔව්.
අද මට තවත් එක ගීතයක් තියෙනවා. හැබැයි අහන්න එපා කාරණේ මොකද්ද කියලා.
ඔව්.
කරුණාකර ඒ ගීතයත් ප්‍රචාරය කරන්න ඔයාගේ ගීත ප්‍රචාරණ කරන ඊළඟ කාලෙදී. මම දැන් ඉතාව විනාඩි 7-8කට වැඩියෙත් නෑ.
අපිට විනාඩි 10ක් තියෙනවා තව. ඔව්. විනාඩි 10ක වෙයි කාලයක් තියෙනවා මේ අපේ කතා කරන මේ නව ව්‍යවස්ථාව සම්බන්ධව මම හිතන්නේ මම මේ ගීතයේ තුල ගැබ් වෙලා තියෙන අර්ථ මුළුවේ කියන්නේ උපන් රට පිටුපානා හෙලයන් බිම හෙලබිමට එපා කියලා. අපි හැමෝම හැම ජාතියක්ම එකට මිනිස්සු හැටියට ගත්තාම අපි ජීවත් වෙන මොනතරම් සුළු කාර්යයක්ද? ඇයි මේ ඇන කොටාගෙන මරා ගන්න හදන්නේ? මොනව බෙදා ගන්න බැරුවද? ආ ඔය රටක අරක නැහැ මේක නැහැ කියලා වෙලා අරක හම්බෙන්නේ නැහැ මේක හම්බෙන්නේ නැහැ කියලා අපි ඔය අරගෙන යනකොට අරගෙන යනවද නැහැ නේද? ඇයි මේ හාමුදුරන්ට පොඩ්ඩක් තේරුම් ගන්න බැරි? ඇයි හාමුදුරන්ට හරි දේ මිනිස්සුන්ට කියලා දෙන්න බැරි මේ ලේ කුපිත කරන දේවල් කරන්නේ නැතුව? අර පෞගිය දවසක මේ හාමුදුරු කණ්ඩායමක් ගියා අර හිරගත කළ තියෙන සිල් රෙදි වලට දඬුවම් දීපු අයට මේ සල්ලි කකුලෝ නිදා ගන්න කියලා දඬ පාති ගියා. ඇයි දෙයියනේ ඔයට කලින් හොරකම් කරපු සල්ලි නැද්ද? ඒක හම්බ කරගත්ත සල්ලි නැද්ද ඔයගලන්ට? ඕකට ඔය මේ දණ්ඩපාතෙම යන්න ඕනද? ඉතින් මෙන්න මේ වගේ රටක අපි ජීවත් වෙන්නේ. හරිම අපිට දකින දේ, අපිට ඇහෙන දේ, අපිට පේන තියෙන දේ අපි කතා කරගෙන යනවා. එහෙම නොවුනොත් අන්න අපි ජාති ද්‍රෝහීන් වෙනවා ඇත්තටම. කතා නොකර හිටියොත්. ඒකයි අපි මේ කතා කරන්නේ. ඔබට පුළුවන් ඔබ දන්න දේ අපි සමග ෂෙයා කරගන්න, අපිට දැනුවත් කරන්න. ඉතින් මම හිතන්නේ මේ මගේ තව එක හඬපටයක් තියෙනවා මේ ගාමිණී වියන්ගොඩ මහතා කතා කරපු මේ ඔහු කියනවා මේ මල්ලතුනා හිමියන්ගේ මේ මානුෂ්‍ය අදහස් වලට ඔහු පැසසුම් දෙනවා ඔහුගේ මේ කතාවෙන්.
ගීතේ පොඩි දෙයක්
කියන්නේ අද උදේ අපි පුරවැසි බලය සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් මල්ලතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේව හමු වුණා. අපි පැයක විතර කාලයක් උන්වහන්සේ සමග වර්තමාන දේශපාලන ප්‍රශ්න පිළිබඳව කතා කළා. ඒකදී අත් වශයෙන්ම අපිට අවශ්‍ය කළා මල්ලතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ දරන අදහස් දැනගන්නට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජනාධිපති ක්‍රමය අවෝසි කිරීම පිළිබඳව බලතල බෙදාහැරීමේ දේශපාලන ආණ්ඩු ක්‍රමයක් ඇතිකර ගැනීම පිළිබඳව සහ අලුත් මැතිවරණ ක්‍රමයක් ඇතිකර ගැනීම පිළිබඳව උන්වහන්සේගේ අදහස්. අපි ඇත්තටම සතුටටපත් වෙනවා උන්වහන්සේ ඒ සියලු කාරණා සම්බන්ධයෙන් දරණ අදහස් ඇත්ත වශයෙන්ම මේ රටේ ප්‍රගතිශීලී ජනතාව විශේෂයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අධිකාරයට වඩා හොඳ සමාජයක් බිහිකර ගැනීම සඳහා අපේක්ෂා දල්වා සිටින ඒ ජනතාවගේ උවමනාවට අනුකූලව උන්වහන්සේ අදහස් දැක්වීම පිළිබඳව.
ඔව් මම හිතන්නේ ඔහු කියන්නේ මල්වතු අස්ගිරි මහනාහිමියන් මේ නව ව්‍යවස්ථාවට දැක්කෝ සාධාරණ සාධාරණ දැකීම සාධාරණ දැක්ම යහපත් දැක්ම ගැන ඔහු කියන්නේ සම්මා දිට්ඨිය බුද්ධ ආගමේ හැටියට කියනවා යහපත් දැකීම
එතුමාණන් වහන්සේගේ අදහස් සිටවිලි
සිටවිලි ඔව් ඕරුවන් අපි මම හිතන්නේ
ගීතයකට යන්නේ පෙර
ඔව්
නිරංජන් අපි හෙට තිබෙන අර උත්සවය ගැන අපි කිව්වොත්
ඔව් පොඩ්ඩක් ඔව් නේද
නව ශ්‍රීලන්ත ශ්‍රී ලංකා පදනම ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන්
පදනම
අපි කියන්නේ චන්න උපුලි ගෙනෙන තාල තරංග සහ තාල කියන නාට්‍යම ස්වරූපයෙන් එන වේදිකාවට ගෙනෙන
නැටුම්
සම්ප්‍රදායක් හෙට සවස 7ට ඩොරති වින්සන් ශාලාවේදී පැවැත්වෙනවා. ඔබ ප්‍රවේශ පත්‍ර තාම ගත්තේ නැත්නම් කරුණාකර බොහොම ටිකක් ඉතුරු වී තිබෙන බවයි සංවිධායකින් ඉන්න මුලින්ම අපිට කියලා තිබුණේ.
කමිටු සමාජිකින් අමතන්න
කමිටු සමාජිකින් අමතන්න වෙන් කරගන්න ඉක්මනට ඉතින් ගිහින් ඔබගේ ටිකට් පත වෙන් කරවා ගන්න. නව ශ්‍රීලන්ත ශ්‍රී ලංකා පදනම විසින් මෙහෙවන චන්න උපුලිගේ
තාල
යෝධනගේ පස්වන කාගෙන් අත්දැකීමක් වන්නට පුළුවන් මා බීමකට ගයන කැන ගීතය. පාසල් වියේදී තරුණ වියේදී බොහෝ දින අතර ආදර සම්බන්ධතාවය
මෙය ගීතය නව ශ්‍රී ලංකාවේ නීලා වික්‍රමසිංහන් ගැයූ ගීතක කොටසක්.
එවන් වූ ආදර කතාවක් ගැන කියන ගීතයක් මේ. ගීතේ ලිවේ ආචාර්ය අජන්තා රණසිංහයන්. සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාසයන්. මේ අයුරින් අපි සංසාරේ ආදරෙන් අමුවන්නේ.
දබරසන්න අපිට මේ කාලේ මේ සමග ගිවිගෙන යනවා
අපිට කණගාටුයි මේ සල්ම ගීතය මුලින් ප්‍රචාරය කරන්න බැරුව ගියන්නේ
ඔබ සැමට සුබ රාත්‍රිය පතමින් අපි නිහඬ වෙනවා හොඳයි බලසන්නනේ ඒ නවසීලන්තයේ පැවැත්වූ පාරමී සංගීත ප්‍රසංගයේ නිලා වික්‍රමසිංහයන් ගායනා කර ගීතයක් ඔබ වෙනුවෙන් අපි ප්‍රචාරය කරේ. අපි නම් නැවතත් හමු වෙමු ලබන සතියේ සිකුරාදා රාත්‍රී 7:25ට. ඔබ සැමට සුබ